ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
இன்றைய தினம் ரசாயன ஆயுதங்கள் சமவாயம் தொடர்பான திருத்த சட்டம் மூலம் குறித்த விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் முதலில் எனது நன்றிகளை சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர்களுக்கு தெரிவித்துக் கொண்டு ரசாயன ஆயுதங்களை தடை செய்வதற்கான சர்வதேச அமையம் நெதர்லாந்து ஹேக் நகரில் 1997 அமைக்கப்பட்டு அதன் 20ஆம் ஆண்டு நிறைவானது கடந்த ஆண்டு அனுஷ்டிக்கப்பட்டு இப்போது மேற்படி அமையத்தின் அது 21ஆவது ஆண்டு கடந்து கொண்டிருக்கும் நிலையில் நாம் ரசாயன ஆயுதங்கள் சமவாயம் தொடர்பில் கலந்துரையாடி கொண்டிருக்கின்றோம். ரசாயன ஆயுதங்கள் சமவாயத்தின் பின்னணி தொடர்பில் ஆராய்கின்ற பொழுது ரசாயன ஆயுதங்கள் அபிவிருத்தி, உற்பத்தி, சேமிப்பு, பயன்படுத்தல் போன்றவற்றை தடை செய்வது, அவற்றை அழித்தொழிப்பதென கூறப்படுகின்றது. இதற்கென ரசாயன ஆயுதங்கள் சமவாயத்தை செயற்படுத்துவதற்கான ஓர் அதிகார சபை அமைக்கப்பட்டது. இதனது பணிகளை அவதானிக்கின்ற பொழுது ரசாயன பொருட்களை கையாளுகின்ற கைத்தொழில்கள் தொடர்பிலும் பல்வேறு பாதுகாப்பு ஏற்பாடுகள் குறிக்கப்பட்டுள்ளன. கடந்த வருட ஜனவரி மாதம் கலனி வேவல் தூவ பகுதியில் ஒரு வீடமைப்பு திட்டத்தின் அருகில் மண்ணில் ஏற்பட்டிருந்த ரசாயன வெளியேற்றம் தொடர்பில் இந்த அதிகார சபை தலையிட்டு அவ்விடயம் தொடர்பில் ராணுவத்தின் உதவி நாடப்பட்டு உடனடியாக அங்கு நிகழவிருந்த ஆபத்து தடுக்கப்பட்டதாகவும் செய்திகள் வெளிவந்தன. அந்த வகையில் இத்தகைய அதிகார சபையினது பணிகள் பாராட்டுக்குரியனவாக அமைகின்றன. ரசாயன ஆயுதங்கள் ரசாயன பொருட்கள் தொடர்பிலான ஆபத்துகளிலிருந்து பாதுகாக்கின்ற வகையில் நாங்கள் இங்கு கலந்துரையாடி கொண்டிருக்கின்ற நிலையில் பொலித்தீன், பிளாஸ்டிக் போன்றவற்றின் ஆபத்தான பிடியிலிருந்து இந்த நாடு இன்றும் கூட விடுபடாமல் அவை ஒருவிதமான கோரப்பிடியாகவே தொடர்வதையும் நாங்கள் அவதானத்தில் கொள்ள வேண்டும். பொலித்தீன், பிளாஸ்டிக் பொருட்கள் கண்ட இடங்களில் எரியூட்டுவதால் அதனால் ஏற்படுகின்ற பாதிப்புகள் தொடர்பில் எமது மக்கள் தெளிவு பெறாதவர்களாகவே இருப்பதையும் காணக்கூடியதாக உள்ளது. அண்மையில் கரவநல்ல பகுதியில் ஓர் ஆதார வைத்தியசாலை வளாகத்தில் மருத்துவ கழிவுகள் பகிரங்கமாக எரியூட்டப்பட்டிருப்பதாகவும் தென்பகுதி செய்திகள் தெரிவித்திருந்தன. இத்தகைய ஒரு நிலைமை பலவாறாக பல்வேறு இடங்களிலும் தொடர்ந்தும் மேற்கொள்ளப்பட்டு வரப்படும் நிலையில் நேற்றைய தினம் மேன்பதங்கிய ஜனாதிபதி அவர்களால் மக்கள் பயன்பாட்டிற்கு அளிக்கப்பட்டிருந்த புதிய லக்கல பசுமை நகரமானது பொலித்தீன், பிளாஸ்டிக் பொருட்களுக்கு தடை செய்யப்பட்ட நகரமாக அமையும் என அந்த நகரவாசிகள் குறிப்பிட்டிருக்கின்றார்கள். இது ஒரு வரவேற்கத்தக்க முன்மாதிரியாகும். ஏற்கனவே யாழ்ப்பாணம் போதனா வைத்தியசாலை இந்த நடைமுறையை மேற்கொண்டு வருகின்றது என்ற விடயத்தினையும் இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த வகையில் அந்தந்த நிறுவனங்கள் மக்கள் சமுதாயம் தெளிவு நிலை பெற்று இந்த நாட்டு மக்களின் நாளைய சந்ததிகளின் நன்மை கருதி செயல்பட முன்வருவார்களேயானால் இந்த நாடும் நாட்டு மக்களும் நன்மை அடைவார்கள் என்பது நிச்சயம். ஆனால் எமது மக்களின் பணத்தில் ஊதியம் உட்பட ஏனைய வரப்பிரசாதங்களையும் பெற்றுக்கொண்டு அந்த மக்களின் நலன் கருதி செயற்பட வேண்டிய சில அதிகாரிகளும் சில அரசியல்வாதிகளும் தங்களது தனிப்பட்ட அரசியல் நலன்களுக்காக அல்லது அரசியல் அழுத்தங்களுக்காக அல்லது சுயலாப ஆதாயங்களுக்காக எமது மக்களை பலியிடுகின்ற செயல்பாடுகளில் ஈடுபடுகின்ற நிலைமைகளே தடுத்து நிறுத்த வேண்டியுள்ளது என்பதை நான் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். கடந்த வருடம் டிசம்பர் மாதம் 22ஆம் தேதி கிளிநொச்சியில் ஏற்பட்ட வெள்ள அனர்த்தம் தொடர்பாக சில விடயங்களை குறிப்பாக இவ்வனர்த்தம் ஏற்பட்டதற்குரிய காரணி மற்றும் அனர்த்த முகாமைத்துவம் தொடர்பாக இச்சபையின் கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். குறுகிய நேரத்தில் ஏற்பட்ட பெருமழையே இதற்கு காரணம் என கூறி பொறுப்பு வாய்ந்த சில அதிகாரிகள் தப்பித்துக் கொள்ள முயல்கின்றனர். ஆனால் உண்மை நிலை அதுவல்ல என்றே தெரிய வருகின்றது. இரணமடு குளம் 36 அடி வரை நீரை தேக்கக்கூடியதாக, அதாவது 120,000 ஏக்கர் அடி நீரை தேக்கி நிற்கக்கூடிய முறையில் புனரமைக்கப்பட்டு கடந்த ஆண்டு டிசம்பர் மாதம் 7ஆம் தேதி ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களால் திறந்து வைக்கப்பட்டது. ஜனாதிபதி அவர்களால் பான் கதவுகள் திறக்கப்பட்ட அன்றைய தினமே இரணமடு குளம் முழுமையாக நிரம்பிய நிலையிலேயே இருந்துள்ளது. அன்று வான் பாய்ந்தபின் வான் கதவுகள் மீண்டும் பழைய நிலைமைக்கு கொண்டுவரப்பட்டதாக அறிகின்றேன். இதன்போது ஏறத்தாழ 9 அங்குலத்திலிருந்து 1 அடி வரையிலான நீர் படிப்படியாக வெளியேற்றப்பட்டுள்ளதென தெரிய வருகின்றது. இந்நிலையில் அன்றிலிருந்து 21ஆம் தேதி மாலை வரை பெய்த மழைவீழ்ச்சி காரணமாக மீண்டும் குளத்தின் நீர்மட்டம் அதன் உச்ச எல்லையாகிய 36 அடியை அண்மித்துள்ளதென்றும், இதனைத் தொடர்ந்து 21ஆம் தேதி இரவு குறுகிய நேரத்தில் பெய்த கனமழை காரணமாக குளத்தின் நீர்மட்டம் 60 அடியை தாண்டி உயர்ந்து அணையையும் மேவி வழிந்தோடி கொண்டிருந்ததென்றும் தெரிய வருகின்றது. அதன் பின்னர் விழித்தெழுந்த அதிகாரிகள் அதிகாலை அளவில் அவசர அவசரமாக வான்கதவுகளை திறக்க முற்பட்ட போது அதிக நீர் நிரம்பியதன் அமுக்கம் காரணமாக மின் இணக்கியின் மூலமான வான்கதவுகள் இயக்க மறுத்துள்ளன. இதனால் கைகளினால் அவற்றை திறந்துள்ளனர். சரியான முறையில் நீர் முகாமைத்துவம் செய்யப்படாது, அதாவது குறுகிய இடைவேளையில் வான்கதவுகளை படிப்படியாக திறந்து முகாமைத்துவம் செய்யப்படாமல் திடீரென ஒரே நேரத்தில் வான்கதவுகள் திறந்ததன் விளைவால் பெருமளவு நீர் குறுகிய நேரத்தில் அதிவேகத்துடன் வான் பாய்ந்துள்ளது. இங்கு அவதானிக்க வேண்டியது என்னவெனில், இரணமடு குளத்திற்கு பொறுப்பான அதிகாரிகள் ஜனாதிபதி அவர்களினால் இரணமடு குளம் திறந்து வைக்கப்பட்ட பின்பு, அதாவது டிசம்பர் மாதம் 7ஆம் தேதியிலிருந்து நீரின் மட்டத்தை சரியாக முகாமைத்துவம் செய்திருந்தால் இவ்வாறான பேரழிவை தடுத்திருக்கலாம். அழிவுகளின் பின் கிளிநொச்சி அரசு அதிபரினால் தயாரிக்கப்பட்ட அறிக்கையின் பிரகாரம் கிளிநொச்சியில் மழை வெள்ளத்தினால் ஏற்பட்ட அனர்த்தத்திலும் பார்க்க வான் வேகமாக பாய்ந்ததனால் ஏற்பட்ட அனர்த்தமே அதிகம் என அந்த அறிக்கையில் குறிப்பிடப்பட்டுள்ளது. கிளிநொச்சியைச் சேர்ந்த ஒரு தமிழ் அரசியல்வாதி குளத்தின் நீர் முகாமைத்துவத்தில் தலையிட்டு தனது குறுகிய நோக்கம் கருதி வான் கதவுகளை திறக்க வேண்டாம் என அழுத்தம் கொடுத்ததாக கதைகள் வெளியாகி வருகின்றன. அரசாங்கம் அதுவரை 82,000 ஏக்கர் அடி நீர் சேகரித்துக் கொண்டிருந்த இரண்டமட குளத்தை ஆசிய அபிவிருத்தி வங்கியின் உதவியுடன் 120,000 ஏக்கர் அடி நீரை சேகரிக்கும் நிலைக்கு கொண்டு வந்து குறிப்பிட்ட 120,000 ஏக்கர் அடி நீர் சேகரிக்கப்பட்டதன் பின்னர் அதில் வரும் 8,100 ஏக்கர் அடி நீரை வருடத்திற்கு யாழ்ப்பாணத்துக்கு குடிநீராக வழங்க இருந்த புனரமைப்பு திட்டத்தையும் இதே அரசியல்வாதிதான் வடக்கு மாகாண
சபையுடன்
நிறுத்திய பெருமை கூறியவர். கடந்த 21ஆம் தேதி வெள்ளிக்கிழமை மாலையே இரணமடு குளம் நிரம்பிய நிலையிலிருந்தும் தொடர்ந்தும் மழை பெய்து கொண்டிருந்த நிலையில் அதன் விளைவாக எந்த நேரத்திலும் வான்கதவுகள் திறக்க வேண்டியிருந்தும் வான் பாயும் பகுதிகளில் வாழும் மக்களுக்கு முன்னெச்சரிக்கையினை கொடுக்கும்படியான அறிவுறுத்தல்களை சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு குளத்தின் முகாமைத்துவத்திற்கு பொறுப்பானவர்கள் கொடுத்ததற்கான எவ்வித சான்றுகளும் இல்லை என்றே கூறப்படுகின்றது. இதன் விளைவாகவே பலர் பாரிய அளவில் எமது உடைமைகளை தமது உடைமைகளை ஆவணங்கள் மற்றும் கால்நடைகளையும் இழக்க நேரிட்டுள்ளது. ஒரு தனிநபர் மட்டும் 45 மாடுகளை இழந்ததாக அறிய வருகின்றது. அது மட்டுமல்ல, குளத்தின் நீர் நிர்வாகத்திற்கு பொறுப்பானவர்கள் 21 மாலை இரணமடு குளம், அதற்கு நீர் வழங்கும் ஏனைய குளங்களும் நிரம்பிய நிலையில் தொடர்மழை பெய்து கொண்டிருந்தும் அவசியம் ஏற்பட்டால் வான்கதவுகளை திறக்க வேண்டிய முன்னேற்பாடுகள் எதனையும் மேற்கொள்ளாதிருந்ததன் விளைவே நீர்மட்டம் ஏறத்தாழ 40 வரை சென்ற நிலையில் வான் கதவுகளை அதிகாலையில் அவசரமாக, அதுவும் மின்சார வான் கதவுகள், அதிக நீர் கொள்ளளவினால் செயலிழந்த பின் கையினால் திறக்க நேரிட்டது. குள நிர்வாகத்திற்கு பொறுப்பான உயர் அதிகாரிகள் எவரும் 22 காலை வரை சம்பவம் இடத்திற்கு செல்லவில்லை என அறிகின்றேன். இத்தொடர்பில் பூரண விசாரணை நடத்தப்பட வேண்டும் என மாண்புமிகு பிரதமர் அவர்கள் கிளிநொச்சி வந்திருந்த பொழுது நான் கேட்டிருந்தேன். அதற்கு அங்கு பிரசன்னமாகியிருந்த அனர்த்த முகாமைத்துவ அமைச்சர் இணக்கம் தெரிவித்திருந்தார். அத்துடன் அன்றைய கூட்டத்தில் பாதிக்கப்பட்டவர்களுக்கு உடனடியாக நிவாரணமாக ₹10,000 வழங்குவதற்கு முடிவெடுக்கப்பட்ட போது அதனை ₹25,000 அதிகரிக்க வேண்டும் என கேட்டிருந்தேன். அதே கோரிக்கையினை மீண்டும் நான் இங்கும் வலியுறுத்த விரும்புகின்றேன். நஷ்டஈடு கொடுப்பனவுகள் தொடர்பான சிற்றறிக்கையின் பிரகாரம் ஒரு முறை நஷ்டஈடு பெற்றவர் மீண்டும் நஷ்டஈடு பெறுவதில் சிக்கல்கள் காணப்படுகின்றன. இந்நிலையில் ஏற்கனவே யுத்த சூழலால் பாதிக்கப்பட்டு நஷ்டஈடு பெற்றவர்கள் இவ்வெள்ள அனர்த்தத்தினால் ஏற்பட்ட பாதிப்புக்கு நஷ்டஈடு பெறும் வகையில் சிற்றறிக்கை மாற்றி அமைக்கப்பட வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அத்துடன் மேற்படி வெள்ள பாதிப்பிற்கு காரணமான இரண்டமடு குள நீர் முகாமைத்துவத்தில் அரசியல்வாதியின் தலையீடு மற்றும் வெள்ள பாதிப்பிற்கான மேற்படி குள முகாமைத்துவத்தின் பங்களிப்பு தொடர்பில் ஏற்கனவே இரண்டமடு குள புனரமைப்பு பணிகளில் இதே அரசியல்வாதியின் ஊழல் மோசடிகள் தொடர்பில் குற்றச்சாட்டு ஒன்று நிலவுவதால் அவ்விடயம் தொடர்பிலும் விசாரணைகள் மேற்கொள்வதற்கென இது விசாரணை குழுக்களை அமைக்குமாறும் இந்த சபையில் கேட்டுக்கொள்கின்றேன். மேலும் கடந்த கால சித்தம் காரணமாக முள்ளந்தண்டுகள் பாதிப்புகளினாலும் கைகள் கால்கள் கண்கள் பாதிப்பு மற்றும் இழப்புகளினால் வாழ்ந்து வருகின்ற மக்களினதும் ஏனைய மாற்றுத்திறனாளிகளினதும் மருத்துவம் மற்றும் வாழ்வாதார ஏற்பாடுகள் கருதி தற்போதுள்ள அரச சலுகைகள் கொடுப்பனவுகள் தவிர்ந்த விசேட திட்டங்கள் வகுக்கப்பட்டு துரித கதியில் அவை செயல்படுத்தப்பட வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகின்றேன்.
மீலகட கரு துசிதா விஜய் மாண்ட மந்திரி துமி ஒவ்வொருமே வினாடி 13 தீனும்
ரசாயனிக்க அவிசம்முத்திய பிடிபந்த அது அதாஸ்தீமெட்ட காலேலபாதியும் பிடிபந்த ஸ்துதிவந்தோயமி அப்படி மே ரசாயனிக்க அவியாக்கியானே முகத்தக்கியனே கிஸ்லாம் மங்கிதானே அப்படி கதா கரோத் ரசாயனிக்க அவியக்க அடங்குவேனே விசசாயித்த තියෙන දෑ සිතාමතා මරණය හෝ හානි සිදු කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් ලෙස රසායනික අවියක් හඳුන්වන්න පුළුවන්. මේ විස රසායනික ද්‍රව්‍ය අවියාජ ලෙස භාවිතය සඳහා සුවිශේෂී ලෙස සැලසුම් කළ අවියායුධ උපක්‍රම අනිකුත් උපකරණද මේ රසායනික අවි ගණයට අයිති වෙනවා. මේ රසායනික අවි සම්මුතියේ යටතේදී සම්මුතිය අවසර දීලා තියෙන්නේ මේ නියම අනුකූල ප්‍රමාණයන්ගෙන් භාවිතා කරන ලද අවස්ථාවන් හැර සියලු විසසිත රසායනික ද්‍රව්‍ය හා ඒවායේ පූර්වගයන් ප්‍රිකසර්ස් රසායනික අවි නිර්වචනය සඳහා අයත් වෙනවා. ඉතින් මේ රසායනික අවි ගැන කතා කරනකොට පළවෙනිම කතා කරන්න ඕනේ අපි විසසිත රසායනික ද්‍රව්‍ය හා ඒවායේ පූර්වගයන්. රසායනික ක්‍රියාවහරහ මිනිස්සුන්ට සතුන්ට తాවකාලික නොහැකියාව එහෙම නැත්නම් ස්ථීර හානියක් සිදු කරන මරණයක් සිදු කරන ඕනෑම රසායනික ද්‍රව්‍යයක් සියලු විසසිත රසායනික ද්‍රව්‍යයක් කියලා අපිට කතා කරන්න පුළුවන්. මේදී මේ ගැන කතා කරනකොට ඒකෙදී මූල්‍ය හෝ නිෂ්පාදන ක්‍රමවේදයේ හෝ නිෂ්පාදිත ස්ථානය ඒවා නිපදවන ලද්දේ අවියාද ලෙසද වෙනස් ස්ථානයකට යන්න නොසලකා සියලු රසායනික ද්‍රව්‍යයන් මේකට අයිති කරගන්න ඕනේ. විස රසායනික ද්‍රව්‍යයන් ඉපදවීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් මේක ප්‍රිකර්සර්ස් කියලා හඳුන්වනවා. එතකොට දෙවෙනි කාරණේ යුදාවි හෝ උපක්‍රම විදියට මේ විස රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමේදී විස රසායනික ද්‍රව්‍ය මුදා හැරීම හරහා හානි පැමිණවීම හෝ මරණය සිදු කිරීමට සඳහා සුවිශේෂී ලෙස සැලසුම් කරන ලද ඕනෑම යුදාවි හෝ උපක්‍රම මේට අයත් වෙනවා. මේ සඳහා භාවිතා කරලා තියෙනවා මේ වෙනකොට මෝටාර්, කාලතුවක්කු, ෂෙල්, මිසයිල බෝම්බ, බිම්බෝම හෝ විදින යන්ත්‍ර භාවිතා කරලා තියෙනවා. ඊළඟට අපි මේ රසායනික අවි ගැන කතා කරනකොට යුද අවි හා උපක්‍රම සමග ඍජුව සම්බන්ධ වෙන උපකරණ තියෙනවා. එතකොට මේකෙදි රසායනික අවි ලෙස හඳුනා ගන්නා ලද යුද අවි හා උපක්‍රම භාවිතය සමග ඍජුව සම්බන්ධ වීම සඳහා සුවිශේෂී ලෙස සකස් කරන උපකරණ තමයි මේකට අයිති වෙලා තියෙන්නේ. ඉතින් මේ රසායනික අවි සඳහා උදාහරණ විදියට ගන්නකොට මේක වැඩි දියුණු කළද රසායනික අවි එවැනි අවිවල සංරචකයන් වෙනම ගබඩා කරලා තියන්න ඕනේ. ඒ වගේම රසායනික අවි නිපදවීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් තියෙනවා. මේවත් වෙනම ඒ ගැන පුළුල් අධීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම මේ රසායනික අවි ගැන කතා කරනවා නම් මේක බොහෝ විට භාවිතා කරලා තියෙන්නේ සිතාමතා මරණය හරි හානි පැමිණවීම සඳහා තමයි මේ රසායනික ද්‍රව්‍යයන් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී මේ රසායනික අවිවල ප්‍රධානම ගැටලුව මේ සාමකාමී සිවිල් සමාජයට භාවිතා කරගෙනකොට මේ රසායනික අවි භාවිතයේ යොදා ගන්න අවස්ථා ඒක බොහොම භයානක තත්ත්වයක්. ඉතින් මේකෙදී විස රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සඳහා අපේක්ෂිත යුද අවි උපක්‍රමයන් යොදා ගන්නකොට මේ යුද අවි උපක්‍රම ඍජුව සම්බන්ධ කරන උපකරණත් යොදාගෙන තියෙනවා. මෙතෙන්දී කරුණ කාරණා බලනකොට මම හිතන්නේ ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන්නේ මේ රසායනික අවිත් එක්ක මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේ මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇති වෙන ක්‍රමවේද ගණනාවක් තියෙනවා. එකක් තමයි අපේ ශ්වසන මාර්ගයෙන් ඇතුල් වෙන මේ විස ශ්වසන පද්ධතියට බලපානකොට මේ රසායනික අවි ප්‍රධාන විදිහට අපි දන්නවා මේ වෙනකොටත් භාවිතා වෙලා තියෙනවා. අපි ක්ලෝරින් කියලා අහලා තියෙනවා. එතකොට ඩයිෆොස්ෆේජේන් කියලා ඒ වගේ රසායනික ද්‍රව්‍ය ආග්‍රාණය මගින් ඇතුල් වුණාම ශ්වසන පද්ධතියට ශ්වසන පද්ධතියේ ආබාධ ඇති කරලා මේ ආග්‍රහණය කරපු පුද්ගලයා දිගුකාලීන හුස්ම ගැනීමේ එහෙම නැත්නම් මරණය සිද්ධ වීම එහෙම නැත්නම් නිතර නිතර රෝගාතුර වීමේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ නිසා සමහර වෙලාවට මේ පෙනහළු ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ හැකියාව තියෙන අතර ඊළඟට අපි දන්නවා මේ ආග්‍රහණය නැතුව චර්මයෙන් ඇතුල් වෙන රසායනික ද්‍රව්‍ය තියෙනවා. එතකොට මේ චර්මයෙන් ඇතුල් වෙන රසායනික ද්‍රව්‍ය නිසා සමහරලාට හැම ඇති වෙනවා බ්ලිස්ටර්ස් තත්ත්වය විසප්පු වගේ බුබුලු වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒවට මේ චර්ම ආබාධ ඇති වුණාම මේ අපි ඒ රසායනික ද්‍රව්‍ය අඳුරගෙන තියෙනවා සල්ෆර් මස්ටර්ඩ් කියලායි නයිට්‍රජන් මස්ටර්ඩ් කියලා. ඒ වගේ අපිට මේ හැමෙන් ඇති වෙන රසායනික අවි නිසා හමේ ඇති වෙන ඒ කෙටි කාලීනව ඇති වෙන ඒ ආසාදන ඒ තුවාල වගේම දිගු කාලීනව මේක පිළිකා තත්ත්වයන් වලටත් යන්න පුළුවන්. ඉතින් මේ නිසා හමේ ඇති වෙන ඇස්තැවිල හුස්ම ගැනීම අපහසු මේවා නිසා මේක දිගු කාලීන රෝගාතුර බවට පත් වෙලා සමහරලාට මරණය කරා යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ රසායනික අවි නිසා රුධිරයට ඇතුල් වීම තුලින් රුධිරයේ තියෙන රතු රුධිරාණු වලට රතු රුධිරාණු වලට ඇතුල් වෙලා රතු රුධිරාණු වල තියෙන ඔක්සිජන් බැඳිලා ගෙනියන හැකියාව නැති වෙනකොට මෙතෙන්දී මරණයට පත්වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිගු කාලීන රෝගින් වෙන්න පුළුවන්. මේ රසායනික ද්‍රව්‍ය තමයි අපි කවුරු දන්නා හයිඩ්‍රජන් සයනයිඩ් කියලා කියනවා, ආසෙන් කියලා තියෙනවා. මේ රුධිරයට ඍජු ඇතුල් වෙන හැකියාව තියෙන මේ රසායනික අවි. ඒ වගේම මං හිතන්නේ අපි අනිකුත් කාරණාවක් විදියට දකිනවා ස්නායු පද්ධතියට ඇතුල් වෙන රසායනික අවි නර්ව් ඒජන්ට්ස් විදියට මේවා තියෙනවා. ඒ විදියට බලපුවම ස්නායු පද්ධතියට ඇතුල් වුණාම දිගු කාලීනව බලපාන විදියටත් මේ ස්නායු පද්ධතියට මේ බලපෑම කරනකොට සමහර ලාවට කෙටි කාලීන විදියට හුස්ම ගැනීම අපහසුතාවයේ රුධිර වාහිනී පද්ධතියට ඇතුල් වෙලා මරණය සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මේ නිසා අද අපිට මේ ඇති වෙලා තියෙන මේ ගැටලුත් එක්ක අපි දැකලා තියෙනවා මේ විදියට රසායනික අවිභාවිතා කරනකොට අපි අත්දැකලා තියෙනවා කැරලි මර්ධණයටත් මේ රසායනික අවිභාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විදියට ඉන්නකොට අපිත් මේ කඳුළු ගෑස්වලට ලක් වෙලා තියෙනවා. මේ කඳුළු ගෑස්වලත් යම් ප්‍රමාණයක මේ රසායනික අවියක් තියෙනවා. මමත් මටත් වැදිලා තියෙනවා. මම අපි ඒ වෙලාවේදී අපි වතුර පාවිච්චි කරලා තෙතරෙද්දක් මුණට දාගෙන තමයි මේ කඳුළු ගෑස් වලින් අපි වෙලා තියෙන්නේ. මම හිතන්නේ අද මේ වෙනකොට කැරලි මර්ධන අපිට දැන් දකින්න මේ වෙනකොටත් බහුතරයක් පාරවල් වලට වෙලා මේ ටිය ගෑස් වලට ගොදුරු වෙන ආකාරය. ඒ නිසා මේ වැනුත් තාවකාලික හෝ බලපෑම් ඇති වෙනකොට දිගු කාලීන ක්‍රියාවලියන් වලට වෙනත් ආබාධිත වලට වෙනත් පසුකාලීන විපාක වලට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ රසායනික අවි වලින් නිකුත් කරන කුඩා විෂ ප්‍රමාණයන් ධර්ම බලපෑම් වලට ලක් වෙලා දිගු කාලීනව මේක යනකොට සමහරලාට පරම්පරාවෙන් පරම්පරාවට යනකොට ජානවල විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රසායනික අවි විදියට නෙවෙයි අද අපේ රටේ භාවිතා කරන වල්නාශක, කෘමිනාශක, ඒ වගේම තමයි පොහොර ගැන කතා කරනකොට, ඒ වගේම තමයි අපි මේ භාවිතා කරන ජංගම දුරකථන වල බැටරිය ගැන කතා කරනවා නම්, ඒත් අපි මේ බැටරි ඉවත කරනකොට නිසියාකාරව ඒක බැහැර කිරීමක් කරන්නේ නැත්නම්, ඒත් අපි මේ පොළොවට නිකුත් කරන්නේ මේ රසායනික විෂ. ඒ නිසා අපිට ඒ අත්දැකීමත් එක්ක අද අපි දකිනවා නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙලා තියෙනවා. වල්නාශක, කෘමිනාශක, පොහොරත් එක්ක දිගු කාලීනව ගත්තාම අද වකුගඩු ආබාධය ඇති වෙලා තියෙනවා. මේ ක්‍රොනික් කිඩ්නි ඩිසීස් කියලා කියනවා. ඒ වගේම නෙමෙයි වකුගඩු වලට විතරක් නෙමෙයි හැම ආසාදන, ඒ වගේම දියවැඩියා රෝගයට ගොදුරු වීම, මේ වගේ රෝගවලත් මේ විෂ කාරක ඒ වගේම රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා මේ අද අපේ රටේ රෝගීන් විදියට මේ දැකලා තියෙන අපි අපේ අත්දැකීම් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රසායනික අවි සම්මුතිය ගැන කතා කරනකොට මේ වන විට රාජ්‍ය පාර්ශ්වයන් 193ක් අස්සන් සබලා තියෙනවා. ඊශ්‍රායලයේ අස්සන් සබා ඇති නමුදු ඒක රැක්ටිෆයි කරලා නැහැ, අපරාණු මත කරලා නැහැ. රාජ්‍යන් තුනක් එන ඊජිප්තුව, උතුරු කොරියාව සහ දකුණු සුඩානය රසායනික අවි සම්මුතියට අත්සන් සබා හෝ අපරානුමත කරලා නැහැ. ඉතින් මේ නිසා අපි දන්නවා රසායනික අවි සම්මුතිය ගැන කතා කරනකොට මහිතන්නේ කලින් හිටපු කතා කරපු අපේ මහජන නියෝජිතවරු කිව්වා 1993 ජනවාරි 14 වෙනිදා අත්සන් කියලා තියෙන්නේ. ඒක 1994 අගෝස්තු 19 වෙනිදා තමයි අපරානුමත කරලා තියෙන්නේ. අද අපිට මේ රසායනික අවි සම්මුතිය කියන එක ඉදිරියේදී ලොකු බලපෑමක් එන අවස්ථාවේදී නැවතත් මේ සම්මුතිය පිළිබඳ විවිධ අදහස් යෝජනා එක්ක මේ ක්‍රියා කරන ක්‍රියාවලියේදී අපි දන්නවා රසායනික අවි විතරක් නෙවෙයි ඕනෑම කර්මාන්ත ශාලාවක එහෙම නැත්නම් කෘෂිකර්මයට යොදන දේවල් එක්ක අද මේ පරිසරයට, ජලයට, ඒ වගේම පොළොවට මේ රසායනික ද්‍රව්‍ය කලවම් වෙනවා. ඒ නිසා මේකේ නියාමනයක් එක්ක යනකොට පසු විපරමක් සහ මේ සඳහා වැදගත් කරුණු රාශියක් එක්ක මේ සම්මුතිය ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපිට ඉදිරි කාලය තුළදී ලොකු මෙහෙයක් කරන්න වෙයි. මහජන නියෝජිතවරු විදියට අපි කාගේ යුතුකමක්, මොකද මේ රටේ හුස්ම අරගෙන හොඳ වතුර ටිකක් බීලා පොළොව මත මියදෙන්න තියෙනවා නම් තමයි මං හිතන්නේ අපිට තියෙන ලොකුම වාසනාව. ඉතින් ඒක ඒ සඳහා හොඳ දිගු කතාවක් ඒ වගේම නීති සම්පාදනය කළා මේ රසායනික අවි සම්මුතිය පිළිබඳ නීති රෙගුලාසි සකස් කළා ඉදිරියට කරනවා නම් හොඳයි. විශේෂයෙන්ම මම ප්‍රාර්ථනා කරන්නේ රසායනික අවි වලින් තොර ලංකාවකට වාසනාව ලැබෙන්න කියලා. මොකද රසායනික අවි විතරක් නෙවෙයි සමාල්ලාවට අපි දැකලා තියෙනවා බයෝලොජිකල් වෙපන්ස් විදියට සමාල්ලාට මේ සත්ව, ඒ කියන්නේ ජීවීන්ගෙන්නුත් එළියට, ඒ කියන්නේ පරිසරයට නිකුත් කරන විස තියෙනවා. ඒක නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ මේ විස ඇති කරලා රසායනික අවි විතරක් නෙවෙයි මොන යාමෝ විසක් මේ පරිසරයට උදාහරණ නම් අපි රටේ සම්මුතිවාදයක් ඇති කළා මේ ගැන කතා කළා මේ ගැන නීති සම්පාදනය කළා අපි රෙගුලාස් ගෙනල්ලා ක්‍රමවේදයක් සකස් කර යුතුයි කියලා මම මේ අවස්ථාවේදී සභාවට යෝජනා කරනවා ඕම්
ස්තුති ගරු මන්ත්‍රීතුමීට ඊළඟට ඉන්දික අනුරුද්ධ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මං හිතන්නේ කනකෙහෙරත් මන්ත්‍රීතුමාගේ විනාඩි 5කුත් දෙනවා කිව්වා මේකත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී මට යම්කිසි භීතියක් දැනෙනවා අපිට මේ දැන් මේ රට තුල යම් යම් රාජ්‍ය දේපල අලෙවිමෙමින් යද්දී ඉන්දියාව චීනය ඇමරිකාව ඒගොල්ලන්ගේ කඳවුරු ටික මේ ලංකාව තුල ඇති කරගෙන යද්දී දැන් අපි දන්නවා අපිට ආරංචි වේගනේ යනවා මේ ඇමරිකාව ත්‍රිකුණාමලයේ වරාය නාවික කේන්ද්‍රස්ථානයක් කරගෙන අත්පත් කරගෙන වැඩ කටයුත්තකට සූදානම් වෙනවා කියලා. ඒ නිසා මේ සම්මුතිය ඇත්තටම වැදගත් වෙනවා. මේක මං හිතන්නේ මීට කලින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබිච්ච විෂයක් විදිහට දැන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත සංශෝධනයේ මේ 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 සංශෝධනයේ සිද්ධ වෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට මේ වගකීම් ටික පැවරෙමින්. ඉතින් ඇත්තටම රටේ මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් යහපාලන ආණ්ඩුව මේක මේ විදිහට මේ රටේ රාජ්‍ය දේපොළ වලට මේ විදිහට කටයුතු කරගෙන යද්දී මෙවැනි අනපනත් අපිට යොදා ගන්න වෙනවා. ඒ වගේම කනගාටුවටම තියෙන කාරණාව තමයි අර ශාන්ති ස්කන්ධ රාජා මන්ත්‍රීතුමිය ප්‍රකාශ කෙරුවා එතුමියගේ කකුල මේ මේ නැතුව ගියෙත් මේ රසායනික අවි භාවිතා කරලා කියලා. ඇතරම සෝචනීයයි LTT සංවිධානයේ අවශ්‍යතාවයන් ජාත්‍යන්තරයේ මේ පාර්ලිමේන්තුව යොදාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරහා මොන පක්ෂේ වුණා මේ විදියට ජාති භේදයක් ඇති කරන ආකාරයෙන් ඒ වගේ මේ මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මොකද එතුමියගේ කකුල මේ නැතුව යෑම සම්බන්ධයෙන් කාගේ හෝ කාට හෝ අනතුරක් වීම සම්බන්ධයෙන් සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට කනගාටුවක් තියෙනවා හැබැයි මේ පාර්ලිමේන්තුවේ එතුමියගේ විතරක් නෙවෙයි අපි දන්නවා මේ රටේ එක්සත් ජාතික පක්ෂේ නායකයව මහපාරේ ඝාතනය කෙරුවා LTT මරාගෙන මැරෙන බෝම්බයක් ප්‍රේමදාස මහත්තයව කම්කරුව දහස් ගණනක් එක්ක ඒ වගේම අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙච්ච ජේරාජ් ෆෙනැන්ඩෝ පුල්ලේ මහත්තයව හිතප්පපුවක් නැතුව ක්‍රීඩකයෝ දහස් ගණනක් එක්ක ගම්පහ ප්‍රදේශයේදී ඝාතනය කරලා දැම්මා මරාගෙන මැරෙන බෝම්බකාරයෝ එක්ක එතකොට මේ අද පාර්ලිමේන්තුව නියෝජනය කරන පෞසි ඇමතුමා එදා මහින්ද විජේසේකර ඇමතුමාලා එක්ක මාතරදී එතුමාලට බෝම්බේ මේ 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 මරාගෙන මැරෙන බෝම්බ ගෙනල්ලා අද පෞසි ඇමතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා මහින්ද විජේසේකර මේ මේ හිටපු පාර්ලිමේන්තුවේ ඇමතිවරයා එතුමා ඉන්නේ කොහොමද කියන එකවත් එතුමාට අද නිනව්වක් නැහැ ඒ කම්පණයේ සම්බන්ධයෙන් එතුමාගේ පුතා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ පවුල් වලටත් ඔය අමාරුවම තියෙනවා ඔය අසහනෙම තියෙනවා ඉතින් ඒ නිසා මේක ලඝු කරන්න බෑ පාර්ලිමේන්තුවේ LTT එක නැවත ඕන කියලා කතා කරන ඇමතිවරියෝ ඉන්න පාර්ලිමේන්තුවක තමයි අපි කනගාටුවට ඉන්නේ හැබැයි ඔය මූලාසනෙන් එහෙම LTT එක ඕන කියපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට කරපු විනය පරීක්ෂණයක් නැහැ ඊයේ පෙරේදා මේ 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 සිද්ධි ගැන කතා කරන්න පරීක්ෂණ ඕන තරම් යනවා හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය LTT එක ඕන කියලා යාපනයට කියලා ප්‍රකාශ කරපුවාම ඒක ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කියනවා මොන ක්‍රමයකට හෝ මොන විදියට හරි LTT එක සහ මෙවැනි ජාතිවාදයක් අවුලවන්න දෙමළ සංධානයේ කටයුතු කරනවා නම් මම රුවන් විජේවර්ධන ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා නිවැරදි කළා. එතුමා මං හිතන්නේ මේ මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරද්දී පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ මං හිතන්නේ වාඩි වෙලා හිටියේ නැහැ වෙනත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු කර මන්ත්‍රීවරු හිටියා. හැබැයි ඒගොල්ලෝ ඇටි කෙහෙල් කෑවා වගේ හිටියා මිසක් ඒකට විරුද්ධව එතුමියව නිවැරදි කරේ නැහැ. එතුමිය නිවැරදි කරේ නැහැ. එතුමිය ඒක ප්‍රකාශ කරගෙන ගියා. එතුමිය කිව්වා රෝහල් වලට බෝම්බ දැම්මා කියලා මේ කතා කරන්නේ ජාත්‍යන්තරයට. මේ ජාත්‍යන්තරයට කතා කරන්නේ. රසායනික අවි අපේ යුද හමුදාව පාවිච්චි කරුවයි කියලා කියන්න ජාත්‍යන්තර බොරු බේගල් ගණනාවක් ගේනවා. අපි නෙමේ පාවිච්චි කරුවේ එතුමියලගේ ඔය LTT සංවිධානයේ උදවිය තමයි කරේ රසායනික ද්‍රව්‍ය එල්ලුවේ සයනයිඩ් විදියට. ජීවිත දහස් ගණනක් කුඩා දරුවන්ගේ තරුණයන්ගේ තරුණියන්ගේ සයනයිඩ් කරලා එල්ලලා ඒගොල්ලොන්ට විනාශ කරා. හැබැයි අපි දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලිවම කියනවා සුමන්දිරන් මහත්තයතුරු මන්ත්‍රීවරුන්ට පැහැදිලිවම කියනවා එක්සත් ජාතික පක්ෂයට කඩේ ගියට අපිට කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අයවැය සම්මත කරලා දුන්නොත් අපිට කමක් නැහැ. හැබැයි රටට මෙච්චර විනාශයක් කරපු අවුරුදු 30ක් රට විනාශ කරපු LTT සංවිධානයට කඩේ යන්න එන්න එපා. LTT සංවිධානයට කඩේ යන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ. LTT සංවිධානය කියන්නේ ත්‍රස්ත සංවිධානයක්. ලෝකෙ පිළිගත්තු ත්‍රස්ත සංවිධානයක්. ඒකේ උදව්වෙන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දරුවන්ට පිටරටවල උගන්වනවා නම් ඒකේ උදව්වෙන් ඒගොල්ලන්ගේ ඥාතීන් පිටරටවල රැකවරණේ දීලා තියෙනවා නම් ඒක වෙනම කතාවක්. පෞද්ගලික කාරණා මේ පාර්ලිමේන්තුව ඇතුළට ගේන්න එපා. අපි රජයේ නිලධාරිනියක් විදිහට ඊට වඩා වගකීමක් ඒ මන්ත්‍රීතුමියගෙන් බලාපොරොත්තු වෙනවා. එතුමිය මන්ත්‍රීවරියක් වෙන්න කලින් රජයේ නිලධාරිනියක්. රජයෙන් වැටුප් ගත්තා. ඒ රජයට විරුද්ධව තමයි LTT සංවිධානය මේ යුද්ධ කළේ. ප්‍රභාකරන් ඔය සංවිධානය මේ යුද්ධ කරේ රජයේ නිලධාරීන්ට රජයේ දේපලවලට තිබිච්ච රජයට විරුද්ධව. අද එතුමිය ඇවිල්ලා කියනවා හමුදාව පාවිච්චි කරුවයි කියලා. ජාත්‍යන්තරයෙන් පරීක්ෂණ ඉල්ලනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ මේ දවස්වල යන ලොකුම කතන්දරේ තමයි බහුතරය. ඒ නිසා අපි කියනවා මේ බහුතරේ හැටි පේනවා. මමත් ඇවිල්ලා මේ ආණ්ඩු පැත්තේ ඉඳ ගන්න වෙලා තියෙන්නේ. මටත් ආසනයක් නැහැ. දැන් බහුතරය 116ක් එහෙ පැත්තේ ඉන්නවා නම් මම එන්න ඕනේ මේ පැත්තට. ඈ එහෙ 116ක් පිරිලා තව දෙකක් මෙහෙට ඇවිල්ලා 118ක් වෙලා. ආණ්ඩු 105යි 107යි. බහුබූත බහුතරයක් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේ තමුන්ගේ තියෙන වැරදි වහගන්න අර ගැළපෙන්නේ නැති අයත් එක්ක යහන්ගත වෙන්න එපා එක්සත් ජාතික පක්ෂය. ඒකයි අපිට කියන්න තියෙන්නේ. කොහොමද අපි TNA සංවිධානයත් එක්ක ඔබ තමුන් වහන්සේලා අයවැයක් ගේන්නේ පාර්ලිමේන්තුවට? ඔබ තමුන් වහන්සේලාට TNA සංවිධානයත් එක්ක අයවැයක් ගේන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ නම් අර ඕන වෙලාවට එපා වෙලාවට ගන්න මාරු කරන කාන්තාවගේ තියාගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමේ. එනිසා අපි පැහැදිලිවම කියනවා LTT සංවිධානයේ වොමනාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරි මන්ත්‍රීවරිය හරි මේක තුල ගේන්න හදනවා නම් ඒකට ඒකාබද්ධ විපක්ෂයට කියන්න එපා ජාතිවාදියෝ කියලා. ඒගොල්ල තමයි ජාතිවාදියෝ. ඒගොල්ල තමයි අපේ රණවිරුව ගිහිල්ලා අර ඩග්ලස් දේවානන්ද මැතිතුමා ප්‍රකාශ කරා අර සොරවුව කැඩිලා එහෙම නැත්නම් වැව කැඩිලා ඒ ගම් යට වෙද්දි බේරගන්න ඉදිරිපත් වෙච්ච එකම ජාතිය. එක කෙහෙල් ගෙඩියක්වත් දෙන්න මේ TNA සංවිධානයේ උදවිය ගියේ නැහැ උතුරට. ඒගොල්ලෝ කොළඹට වෙලා සැපගත්තා. සුමන්දිරන් මහත්තයා සැපගත්තා. ඒ නිසා ඒ දෙමළ අහිංසක ජනතාව සහෝදරත්වයෙන් අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාලා ගිහිල්ලා ආණ්ඩුවේ කවුරුත් යන්න කලින් අපේ හමුදාවේ සොල්දාදුව ගිහිල්ලා පොලිසිය සොල්දාදුව ගිහිල්ලා සියලු දෙනා බේරගත්තා. ඉතින් ඒ නිසා ජාතිවාදයක් මේ රට තුල නැහැ. ආගම්වාදයක් මේ රට තුල නැහැ. පාර්ලිමේන්තුවේ සියලු දෙනා සහෝදරත්වයෙන් ඉන්නවා. අපි එතුමියකට සිද්ධ වෙච්ච අනතුර ගැන කඩගාටු වෙනවා. හැබැයි අපි මේ සහෝදරත්වය තියෙනවා. ඒ නිසා සහෝදරයෝ වගේ රට ගොඩ නගමු. උතුර ගොඩ නගන්න නැතුව උතුරේ පුස්තකාල ගිනිබත් කරලා එහෙම නැත්නම් උතුරේ රේල්ව ගලවලා දාලා එහෙම සංස්කෘතියක් 80 ගණන් වල තිබුණා අපි දන්නවා. හැබැයි දැන් සියලු දෙනා එකතු වෙලා කරන්න ඕනේ මේ අනපනක් ගෙනල්ලා කෙසේ හෝ උතුරත් දකුණත් සියල්ල සංවර්ධනය කරන එක. එනිසා මේ ආණ්ඩුවට ඒක බැරුණා කියලා අපිට කරන්න දෙයක් නැහැ. අපි තව මාස 6-7කින් මේක ගන්නවා කොහොමද? ඒ නිසා අද බන්දුලාල් බණ්ඩාරගොඩ මැතිතුමා කිව්වා මේ දැන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා විපක්ෂ පුටු ඉඳගත්තු ගාම්ම කිව්වේ ආණ්ඩුව අල්ලනවා කියලාලු. ඉතින් එතුමගේ කාර්යභාරය ඒක තමයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාර්යභාරය විපක්ෂ නායක පුටු ඉඳගෙන සම්බන්ධන් මහත්තයා වගේ ආණ්ඩුවට කඩ යන එක නෙමෙයි. එතුමගේ කාර්යභාරය දවස එළමෙන මොන දවසේද ආණ්ඩුව වටන්න පුළුවන් නම් ආණ්ඩුව ගන්න පුළුවන් නම් ආණ්ඩුව ලබා ගැනීම.
ඔබතුමාගේ කාලය අවසානයි.
ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි පැහැදිලිවම කියනවා මේ කරදර ඔක්කොම විසඳ ගන්න පුළුවන් කඩිනමින් මැතිවරණයක් ගෙනාවොත් මේ අනපනත් ඒ ආණ්ඩුවලත් යෝජනා කර ගන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දෙනා සම්මත කරලා 3-2ක් අරගෙන මැතිවරණයකට යමු. ඒ ඔගොල්ලෝ මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කතා කරේ වෙන දෙයක් නෙමෙයි. ඒකත් එක්ක කතා කරේ අපිට ආණ්ඩුව දෙන්න දවසෙන් අපි මැතිවරණයට යන්නම් කියලා. අපේ ආණ්ඩුවට හොර ආණ්ඩුවකෝ ඒ ආණ්ඩුවේ යන්න බෑ කිව්වා. දැන් හොඳ ආණ්ඩුවක් නැති වෙන්නේ. ඒ නිසා ඒ ආණ්ඩුව ඇතුලේ අපි පාර්ලිමේන්තු මහමැතිවරණයකට මොකද මටත් වමනාව තියෙන ඉක්මනට අර පැත්තට ගිහිල්ලා මේ වාඩි වෙන්නේ නැත්තේ ඔක්කොම දෙනා ආණ්ඩු පක්ෂේ වාඩි කරගන්න. ඒ නිසා මට විතරක් මේ පැත්තේ ඉන්න බෑ. ඒ නිසා මේ අපි මූලාසනේ මන්ත්‍රීතුමාට කියනවා මේ පනත ඇත්තටම ගැළපෙන පනතක්. මොකද මේ විකුණන විකිනිල්ල හැටියට මේ වගේ පනත්වත් දාගෙන මේක ආරක්ෂා කරගන්න ඕන. බොහොම ස්තුතියි.
ඔබතුමාට මීලකට ගරු ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
මූලාසන අලුට ගරු මන්ත්‍රීතුමනි, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීම සම්බන්ධව 2007 පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරලා 1993 ඒ ජාත්‍යන්තර සම්මුතියට අපි රටක් විදියට අත්සන් තැබීමෙන් පස්සේ අපේ රට තුළ ඒ ගිවිසුම්ගත වූ ආකාරයට වගකීම් ඉටු කිරීම සඳහා තමා 2007 වර්ෂයේදී මේ පනත ගෙනල්ලා නීතිගත කරලා අධිකාරියක් පිහිටුවී මේ කටයුත්ත සිදු කළේ. අද සිදු කරනු ලබන්නේ එදා ඒ අධිකාරිය ඒ වගකීම් ඉටු කිරීමේ කටයුත්ත සිදු කරනු ලැබුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ. අද මේ සංශෝධනය ගෙන එන්නේ ඒ පනතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කියන ඒ කොටස වෙනුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කියන එක ආදේශ කරලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමක් විදිහට මේ කටයුත්ත ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය ඒ කටයුත්ත ඉටු කිරීම සඳහා තමයි අද මේ පාර්ලිමේන්තුවට මේ සංශෝධනය ගෙනල්ල තිබෙන්නේ. මේක කාලෝචිත දෙයක්. ලෝකයේ ඇතිවෙන ප්‍රවණතාවයන් එක්ක අද මේ පිළිබඳව විදේශ මාධ්‍යින් ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් දිහා බලපුවාම අපේ රට තුළ රසායනික අවි පිළිබඳව භාවිතයක් මේ වන විට නොමැති වුණත් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා වළක්වා ගැනීම අරමුණු කරගෙන ප්‍රශ්නයක් ඇතිවීමට පෙර කලින් ඉඳන්ම ඒ සඳහා සූදානම් විය යුතුයි, සැලසුම් සකස් කර යුතුයි, විසඳුම් සෙවිය යුතුයි කියන තැන ඉඳගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට මේ කටයුත්ත මේ වගකීම ගෙන ඒම ඉතාමත් කාලෝචිත දෙයක්. එය එසේ වුවත් මේ දක්වා විශේෂයෙන්ම මේ කටයුත්ත ඇයි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වුණේ? තවත් අමාත්‍යාංශ ගණනාවක් තියද්දී ඇයි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ මේ කටයුත්ත ක්‍රියාත්මක වුණේ? විශේෂයෙන්ම ඒ රසායනික අවි සම්මුතියට අනුව ලෝකයේ රටවල් 190ක් මේ වන විටේ ගිවිසුමට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ අනුව ඒ අය මේ රසායනික ද්‍රව්‍යයන් පිළිබඳව නාමලේඛනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එතකොට අපේ රටේ මේ වන විට කර්මාන්ත ශාලා කර්මාන්ත 38ක් මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් විදිහට තමා ප්‍රායෝගිකව රසායනික අවි පිළිබඳව භාවිතයක් මේ අපේ රට තුළ නොමැති වුණත් කර්මාන්ත ශාලාවල අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ රසායනික ද්‍රව්‍යයන් ආනයනය කිරීම භාවිතය සිදුවන නිසා ඒ පිළිබඳව ඍජු අධීක්ෂණයක් තිබෙන අමාත්‍යාංශයේ විදිහට තමා කර්මාන්ත අමාත්‍යාංශයටද මේ කටයුත්ත ක්‍රියාත්මක වුණේ. මං හිතන්නේ මේ පනත ප්‍රකාරව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ තවත් දෙදෙනෙක් තමයි මේ වගකීම ඉටු කරලා තිබෙන්නේ. ඒ අනුව මේ වන විට මෙවැනි රසායනික ද්‍රව්‍යයන් අපේ රටට ගෙන්වා ගැනීමේදී ඒ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය නිර්දේශයන් ලබා දීලා තිබෙන මේ අධිකාරිය මගින්. ඒ වගේම ඒ කර්මාන්ත ශාලාවල මේ භාවිතයන් පිළිබඳව පුහුණුව, ඒ වගේම පසුවිපරම් කිරීම, ඒ වගේම ආරක්ෂණ කටයුතු, ඒ කර්මාන්ත ශාලාතුල සේවකයන්ගේ ඒ වගේම රටේ ජනතාවගේ පරිසරය ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණ ඒ වගකීම ඉටු කරලා තිබෙන්නේ මෙම අධිකාරිය මගින්. එයින් කියවෙන්නේ මමත් කියන්න උත්සාහ කරන්න මේ අධිකාරිය මගින් ඒ වගකීමත් 100%ක්ම ඉටු වුණා කියලා. ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් මේ ආරක්ෂක අමාත්‍යාංශයට විශේෂම ආරක්ෂාව සම්බන්ධයෙන් මේ අරසායනික අවි පිළිබඳව ඒ කටයුත්ත සිදුවෙන් අතරතුර හැබැයි කර්මාන්ත ශාලාවලත් වර්තමානය වන විට සහ අතීතයේ සිදුවුණු ක්‍රියාවලින් වනට මොනම ආකාරයකටවත් නව පනත මගින් බාධාවක් ඇති නොවිය යුතුයි. මේ සංශෝධනය මගින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ රටේ නිෂ්පාදනයට අපේ රටේ කර්මාන්ත ශාලාවල ඒ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ රසායනික ද්‍රව්‍යවල අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. එම නිසා ඒ කර්මාන්තය කරුවන්ට බාධාවක් නොවන පරිදි අපේ රටේ නිෂ්පාදනයට බාධාවක් නොවන පරිදි දැනට ඒ කර්මාන්ත කරුවන්ට මේ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී සිදුවන යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවත් නිවැරදි කරගනිමින් නව සංශෝධනය තුලින් ආරක්ෂාව ඒ වගේම රසායනික අවි පිළිබඳව ඒ පූර්වකථනයන් කරලා යම් යම් කටයුතු ක්‍රියාමාර්ග ගන්නවා වගේම නිෂ්පාදන ක්‍රියාවලියටත් කර්මාන්ත කරුවන්ටත් මොනම ආකාරයකටවත් බාධාවක් ඇති නොවන පරිදි මේ කටයුත්ත අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. එම නිසා විශේෂයෙන්ම ලෝකයේ අද මෙවැනි ජාත්‍යන්තර සම්මුතියන් තිබුණත් මෙවැනි ගිවිසුම් වලට සමහර රටවල් අස්සම් කරලා එවැනි ඒ රටවල මෙවැනි නීති සකස් කරලා තිබුණත් අද අපට දකින්න අහන්න ලැබෙනවා ලෝකයේ සමහර රටවල් මේ නීති කඩමින් කටයුතු කරන අවස්ථාවන් අපේ රටේ අපේ ලෝකයේ තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි රටක් විදිහට මෙවැනි ජාත්‍යන්තර සම්මුතින් වලට සම්බන්ධ වෙලා අපි කටයුතු කරලා ඒ කටයුතු නිවැරදිව ඉටු කරනවා වගේම මම හිතන්නේ ලෝකයේ මෙවැනි තත්ත්වයන් නිසා සමස්ත ලෝකයේම ඇතිවෙන පාරිසරික හානි බල අහිතකර ප්‍රතිඵලයන් අපේ රටටත් අනිවාර්යෙන්ම බලපාන. මේක තමයි ඇත්ත යථාර්ථය. අපි මෙවැනි නීති රීති වලට ගරු කරමින් මෙවැනි ගිවිසුම් වලට සම්බන්ධ වෙලා අවනත වෙමින් අපි අවංකව කටයුතු කරනවා වගේම නමුත් සමහර බලවත් රටවල් මෙවැනි ගිවිසුම් වලට සම්බන්ධ වුණත් නීති රීති තිබුණා විශේෂයෙන්ම ඒවට අවනත නොවි ඒ නීති විරෝධී ආකාරයට කටයුතු කිරීම නිසා ඒ රටවල් වලට සහ ඒ රටවල් වල ජනතාවට පමණක් නෙමෙයි එවැනි තත්ත්වයන් නිසා සමස්ත ලෝක පරිසර පද්ධතියටම විශාල අහිතකර තත්ත්වයන් ඇති වෙනවා කියන එක මම හිතන්නේ අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා අද මේ සංශෝධනය ප්‍රායෝගිකව ඉතාමත් වටිනා සංශෝධනයක්. එම නිසා මේ සංශෝධනය තුළින් විශේෂම ආරක්ෂක අමාත්‍යාංශ ඍදු අධීක්ෂණය යටතේ මේ රසායනික ද්‍රව්‍යයන් සහ රසායනික අවි පිළිබඳව කටයුත්ත සිදුවන අතරතුර මේ දක්වා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබුණේ සේවාවනුත් කිසිදු අඩුවකින් තොරව තවත් ශක්තිමත් වේ කර්මාන්ත කරුවන්ට බාධාවක් ඇති නොවන පරිදි මේ සේවය ලබා දීමටත් ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
රසායන අවි පිළිබඳ අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම් පත දෙවැනි වර කිවීම සභාව එකඟද? කාරක සභා අවස්ථාව. පළවෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
දෙවෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
ප්‍රඥප්තිය වගන්තිය සභාව එකඟද?
අයි.
නාමයේ සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තුව යලි රැස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනනු කැමැත්තෙමි. තුන්වෙනි කියවීම සභාව එකඟද?
හායි.
රසායන අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දැනනු කැමැත්තෙමි.